ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
හොඳයි, සතියක් ගෙවිලා තවත් සතියක් උදා වෙන සැප්තැම්බර් මාසේ 19 වෙනිදාද සඳුදා දවසේ සතිය ශ්‍රී ලංකාවේ පුවත් විමසුම ගෙනෙන්නයි අපි සූදානම් වන්නේ. අපි සම්බන්ධ කරගන්නවා අදත් ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උතටියාවල. මනෝජ්, අයිබෝන් සුබෝදෑසනක්.
අයිබෝන් සුබෝදෑසනක් වදුර.
හොඳයි මනෝජ්, අපි මුලින්ම කතාබහ කරමු. මේ වන විට ලංකාවේ දේශපාලනයේ ප්‍රධානතම ප්‍රවෘත්තියක් විදිහට පසුගිය සතියේ විටින් විට උඩට මතුවෙච්ච කාරණාවක් සම්බන්ධයෙන් තමයි මේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනවාද නැද්ද කියන ප්‍රශ්නය තමයි ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවේ තිබ්බ ප්‍රශ්නය. මේකට විවිධාකාරයේ විවිධ කතන්දර එහෙම මෙහෙන් ඇහෙන්නට පටන් ගත්තා. කැබිනට් මණ්ඩලය තවත් සම්පූර්ණ කිරීමට අවශ්‍යයි කියලා රාවයක් පැතිරලා ගියා. මේ වන විට මේ කැබිනට් මණ්ඩලයේ අලුත්ම තත්ත්වය මොකද්ද කියලා අපි දැනගන්න කැමතියි.
ඔව් මදුර, දැන් කාලයක් තිස්සේ, ඒ කියන්නේ ටික දවසක් තිස්සේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන කතා කරානේ. සර්වපාක්ෂික ආණ්ඩු, ජාතික ආණ්ඩු, ඒකාබද්ධ ආණ්ඩු, මේ වගේ විවිධ මාතෘකාවලින් ඇවිල්ලා කොහොමාරි කැබිනට් මණ්ඩලේ තවදුරටත් ඉහළ නංවන්න අලුත් තනතුරු කීපයක් දෙන්න සාකච්ඡා වෙලා තිබුණා. නමුත් ඒවා මේ කාලය ඇතුළෙත් ක්‍රියාත්මක වුණේ නැහැ. අපි එහෙම කතා කර කර ඉන්න කාලෙක තමයි රාජ්‍ය ඇමතිවරු 38 දෙනෙක් පත් වුණේ. ඉතින් දැන් කොහොමුණත් තව පක්ෂ කිහිපයක අයට අමාත්‍ය තනතුරු දෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා කියලා වාර්තා වුණා. උදාහරණයක් විදිහට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාත් එක්ක කරපු සාකච්ඡාවකදී ඔහු කිව්වා, ඒ කියන්නේ ඔහුගේ කතාවෙන් තේරුණා තව එක්කෙනෙක්, එක මන්ත්‍රීවරයෙක් අමාත්‍ය ධුරයක් බාරගනීවි කියලා. ගොඩක් වෙලාවට සමහර මාධ්‍යත් වාර්තා කරපු විදිහට දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයක් බාරගනීවි කියලා එහෙම විශ්වාසයක් තියෙනවා. එතකොට අතාවුල්ලා මන්ත්‍රීවරයා, එතකොට ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා, මේ අයටත් යම් විදිහට අමාත්‍ය ධුර ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙක් ඉන්නවා, ඔක්කොම 30යි. තව අමාත්‍යවරු 12 දෙනෙකුට තමයි හිස්තැන් තියෙන්නේ. ඉතින් 12 දෙනෙකුගේ නම් පෝට්ටුව පැත්තේ, එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අමාත්‍ය තනතුරු ලැබෙන්න ඕන කියලා යෝජනා කරපු අමාත්‍යවරු 12 දෙනෙක්. ඒ කියන්නේ දැනට මන්ත්‍රීවරු විදිහට ඉන්න කලින් අමාත්‍යවරු දරපු 12 දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට යොමු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒක ගැටලුවක්නේ. 30යි පත් වෙන්න පුළුවන්, 18ක් ඉන්නවා, තව 12යි පත් කරගන්න වෙන්නේ. ඒ 12ටම නම් යවලා තියෙන පොහොට්ටුවෙන් ඒ අතරේ විශ්වාසයකුත් තියෙනවා දුමින් දිසානායක මන්ත්‍රීවරයාට, අතාවුල්ල මන්ත්‍රීවරයාට, එතකොට ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුර ලබා දෙන්න වෙනවා කියලා සූදානමක් තියෙනවා කියලා. දැන් මේ ඇතුලේ පොඩි ගැටලුවක් තියෙනවා. කොහොමනත් අද හෙට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දැන් ජනාධිපතිවරයා, අපි මේ කතා කරන වෙලාවෙත් ඉන්නේ එංගලන්තේ, එලිසබෙත් රජිනගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහිල්ලා. ඒ අතරේම දැන් අද ලංකාවේ ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙනවා එලිසබෙත් රජිනගේ අභාවය වෙනුවෙන්. ඉතින් ජනාධිපතිවරයා එංගලන්ත සංචාරය නිමා කරලා ලංකාවට ආවට පස්සේ මේ අමාත්‍ය ධුර පිරිනැමීම සිද්ධ කරයි කියලා වාර්තා වෙනවා. බොහෝ දුරට තව 12 දෙනෙක් ඒ අනුව පත් කරන්න නියමිත වෙලා තියෙනවා.
ඔව් හොඳයි මනෝජ්, දැන් කැබිනට් මණ්ඩලයේ සංශෝධනය කිරීම සහ අලුතෙන් කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පත් කිරීම, ඒ කතන්දරේ ඒ විදිහට තියෙද්දි අගමැතිවරයා මාරු කරන්නට යනවා කියලා පසුගිය සතියේදී තවත් විශාල රාවයක් පැතිර ගියා දේශපාලන වේදිකාවල සහ විශේෂයෙන්ම ඇතුළාන්ත කතන්දරවල. අපි කැමති දිනේෂ් ගුණවර්ධන මහතාට මේ වන විට එල්වෙලා තියෙන ඒ අභියෝගය පිළිබඳව කතා බහ කරන්නට.
ඔව්, දැන් ඔය අන්තර්කාලීන ජනාධිපතිවරයෙක් පත් වෙච්ච වෙලාවේ අන්තර්කාලීන අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගත යුතුයි කියන යෝජනාව ආවා. ඒ සඳහා දිනේෂ් ගුණවර්ධන එදා හිටපු සභානායකවරයා පත් කරගන්න ඕන කියලා අදහසක් ගියා. කොමුණත් ඒ කටයුත්ත සිද්ධ වුණේ නැහැනේ. ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා විදිහට වැඩ බාරගත්ත ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ තනතුරේ වැඩ ස්ථායි වුණාට පස්සේ ඔහු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායකවරයා. ඔහුට මන්ත්‍රීවරු තව දෙන්නා ඉන්නේ, ඔහුත් එක්ක 3 දෙනයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. එහෙම කෙනෙකුට ඇයි අග්‍රාමාත්‍ය තනතුර දෙන්නේ? පොහොට්ටුව පැත්තේ කෙනෙකුට මේ අගමැති තනතුර ගන්න බැරිද? මේ වගේ යෝජනා තිබුණානේ. ඉතින් ඒවත් එක පෞගේ සතිය රාවයක් ගියා දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා දුරෙන් ඉවත් කරන්න සූදානමක් තියෙනවා කියලා. මේක දේශපාලන හරලේ ටිකක් කතාබහට ලක් වුණු මාතෘකාවක්. ඔය ඩලස් සලාපෙරු මන්ත්‍රීවරයාගේ කණ්ඩායමේ මහාචාර්ය චන්නජය සුමන මන්ත්‍රීවරයාත් ඒක කියලා තිබුණා. ඔහු තමයි මාධ්‍යමයක මං හිතන්නේ මුල්වරට කිව්වේ ආයවැයට කලින් අගමැතිවරයා ඉවත් කරන්න තමන්ගේ කණ්ඩායම, ඒ කියන්නේ ඩලස් සලාපෙරු මන්ත්‍රීතුමාලාගේ කණ්ඩායමේ සහයෝගයත් පොහොට්ටු ඉල්ලුවා කියලා කියුණා. ඉතින් මේක එතරම් හොඳ දෙයක් නෙවෙයිනේ ආණ්ඩුවට. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අමරිකා බලා පිටත් වෙන්න සූදානම් වෙලා හිටියේ වෙලාවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පොහොට්ටු වැඩ ඉස්සරහට කරන්න කියලා බාර දීලා තිබුණා. ඔව්, දැන් අපි මේ කතා කරන්නේ ලංකාවෙන් පිටත් වෙලා ඇමරිකාවට ගිහිල්ලා ඉන්න බැසිල් රාජපක්ෂ මේ ඊටපු ඇමතිවරයා. ඔහු ලබන අවුරුද්දේ මුල වගේ ලංකාවට එයි කියලා කියවෙන. ඉතින් මේ කාලය ඇතුලේ වැඩ බලන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බාර දීලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයාට මේ පිළිබඳව දැනුවත් කරලා තිනවා. අග්‍රාමාත්‍යවරයාත් හම්බ වෙලා ඒ ගැන කතා කරලා තිනවා. මේ වගකීම් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවරලා තිබුණේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට. ඔහු ගිහිල්ලා ජනාධිපතිතුමාවත් හම්බ වෙලා, දිනේෂ් ගුණරත්න අගමැතිතුමාවත් හම්බ වෙලා ගිහිල්ලා කියලා තිනවා. එහෙම උත්සාහයක් නැහැ කියලා. ඉතින් ඒ අනුව ඒක කෙරෙන දෙයක් නෙමෙයි, සාකච්ඡාවක්. සමාජ මාධ්‍ය සහ මාධ්‍ය සාකච්ඡා වුණු කරුණක් පමණක් බවට පත් වුණා මදුර අන්තිමට.
ඔව්, දැන් ජනාධිපතිවරණය, මහමැතිවරණය, ඒ මැතිවරණ වලින් අනතුරුව මීළඟට ලංකාවේ පවත්වන්නට නියමිතයි කියලා මේ වන විට කතාව මතුවෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතාබහ කරනකොට මනෝජ, මේ කැඩුණු පක්ෂ නැත්තං ආණ්ඩුවේ සහ විපක්ෂයේ විවිධාකාරයේ බෙදුණු පක්ෂ, කැඩුණු පක්ෂ සුළු කණ්ඩායම් එකතු වෙලා මේ පළාත් පාලන මැතිවරණයේදී වෙනම සඳහන විදිහට තරඟ කරන්නට යනවා කියන කාරණාව මේ වන විට ප්‍රධාන වශයෙන් මතුවෙලා පැමිණෙනවා. මේ පිළිබඳව වාර්තාවන නවතම තොරතුරු මොනවද?
මදුර, අපේ රටේ සඳහන දේශපාලනය කියන්නේ පුරුදු දෙයක්. දේශපාලන පක්ෂත් පිළිගන්නවා, විශ්වාස කරනවා, තනියෙන් ගිහිල්ලා ඡන්දයක් දිනන්න බෑ, විශේෂයෙන් වම සඳහනගත වෙන්න ඕන කියලා. ඉස්සරහට මහමැතිවරණේ නම් කල් දා ගන්න තමයි උත්සාහ කරන්න කියලා වාර්තා වෙනවා. ඒක සමහරලාට 22 වෙනි සංශෝධනයෙම කරගන්න උත්සාහ කරනවා කියලත් කතා වෙනවා. කොහොමනම් මහමැතිවරණය ඉක්මනට පවත්වන බවක් පේන්නේ නැහෙනේ. හැබැයි පළාත් පාලන මැතිවරණය පවත්වන්න පුළුවන් ලබන මාර්තු විතර වෙද්දී මැතිවරණ කොමිසමට මේ ඡන්දය පැවැත්වීමේ, පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ බලය ගියාට පස්සේ මැතිවරණය පැවැත්වුණොත් මේ කුඩා කුඩා කණ්ඩායම් තරඟ කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඔය එක්තරා වෙලාවක කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් අපි අහපු වෙලාවකත් ඔහු කිව්වේ වම සඳහනගත වෙලා තමයි තරග කරන්නේ. ඒ හින්දා ගොඩක් වෙලාවට ඔවුන් අනෙක් පක්ෂත් එක්ක සඳහනගත වෙන්න උත්සාහ කරනවා, වමේ පක්ෂ ආණ්ඩුවෙන් ගැලවිලාපු පක්ෂත් එක්ක කියලා. එතකොට ඩලස් සලහප්පෙරුව මන්ත්‍රීතුමාලාගේ කණ්ඩායම වෙනම ඉන්නවා. එතකොට උත්තර ලංකා සභාගය වෙනම පිටුල තියෙන විමල් වීරවංශ මහත්මයාගේ සභාපතිත්වයෙන් මේ කණ්ඩායම් කියන්නේ එක්කාසු වෙන්න, ඒ කියන්නේ සඳහනගත වෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට මේ සභාගයේ නායකයන්ගේ සාකච්ඡාවක් පහුගිය බදාදා කමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී තිබුණා. මේ අවස්ථාවට මහාචාර්ය තිස්ස විතාරණ, උදේ ගම්මන්පිල වාසුදේව නායකකාර, විමල් වීරවංශ, එතකොට වීරසුමන වීරසිංහ, මේ ආදී මන්ත්‍රීවරු, අර ආණ්ඩුවෙන් ගැලවුණු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් පවත්වලා තිබුණා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් කොහොම වුණත් මේ දේශපාලන පක්ෂ වෙනම පක්ෂ බිහි කරනවා වගේම කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඉදිරි පළාත් පාලන මැතිවරණ තරඟ කරන සූදානමක් තියෙන බවට පුංචි පුංචි ඉඟි තියෙනවා. අපි දැක්ක ඔය පාට්ලි චම්පේ කරන ඔක මැතිතුමත් ඉදිරියේදී අලුත් දේශපාලන පක්ෂයක්, දේශපාලන වැඩපිළිවෙලක් සමාජගත කරන්න සූදානමින් ඉන්නවා කියලාත් වාර්තා වුණා. ඉතින් දැන් පක්ෂ කුඩා කුඩාවට කැඩිලා තනියෙන් දිනන්න බැරි වෙලාවක සන්ධාන දේශපාලනයකට තමයි යන්නේ. ඔවුන් අතරත් මේ සන්ධානයේ සඳහා සාකච්ඡා ඇතිවීමින් තියෙනවා කියලා අපිටත් හිතෙනවා මේ මතුවෙන කාරණා එක්ක.
ඔබ නැවතත් රැඳෙන්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකේ පුවත්ම ස්මත් සමගයි. අපි කතා බහ කරමින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදු උණුසුම් සහ වැදගත් තොරතුරු සම්පිණ්ඩනය කරමින් තමයි අපි පසුවන්නේ. මනෝජ, මේ ගෙවිගිය සතියේ තවත් වැදගත්, ඒ වගේම විශේෂ කාගෙත් අවධානයට ලක්වෙච්ච ප්‍රවෘත්තියක් තමයි ආසියානු 2020 කුසලානය හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ඒ වගේම ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ඒ දැල්පන්දු කණ්ඩායමට සහ විශේෂම පොදුරාජ මණ්ඩලීය තරගාවලියේ ලංකාවට පදක්කම් දිනාදුන් ක්‍රීඩකයන් ඇගැයීම පිණිස පැවැත් වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය, එහිදී විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ දේශපාලනය සහ ක්‍රීඩාව අතර තිබෙන ඒ කාරණා පිළිබඳව පැහැදිලි කතාවක් කරා. මේ අතරතුරේදී ඉහත කිව්ව ශූරීන්ව කටුනායක ගුවන්තොටුපලෙන් පිළිගනිද්දි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයත් දැඩි ලෙස දෝෂාදර්ශනයට ලක් වුණා. මං කැමති මේ කාරණා පිළිබඳව සමස්තයක් විදිහට පසුගිය සතියේ වාර්තා වුණේ මොන ආකාරයෙන්ද කියලා දැනගන්නට.
ලංකාව ජයග්‍රහණ පිපාසයකින් ඉන්න වෙලාවක ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට ගෙනත් දෙන්න ක්‍රිකට් සහ නෙට්බෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. දැන් ඔය අතර ඔවුන් පිළිගත්තා කටුනායකට ඇවිල්ලා කටුනායකෙන් මේ මේ වහලේ විවෘත කරපු බස් රථවල නැගිලා මේ කණ්ඩායම් කොළඹට ආවේ මග දෙපස රැස්වල ඉන්න ජනතාවට ආචාර කරමින්. හැබැයි මේ ඔතන අරෝබ කිව්වා වගේ ඔවුන්ගේ මේ ජයග්‍රහණ වෙනුවෙන් සුබපතන්න ජනාධිපතිවරයෙක් හැඳුපු අවස්ථාවේ වගේම තව විශේෂ අවස්ථාවක් වුණා. ඔවුන් ලංකාවට ආපු වෙලාවේ කවුරුත් එකපාරට අඳුරගත්තේ නැහැ. නැෂනල් එකක් ඇඳගත්තු කෙනෙක් මේ නෙට්බෝල් කණ්ඩායමත් එක්ක ඉස්සරහට ඇවිදගෙන එනවා. සමාජ මාධ්‍ය නිකන් උසුළු විසුළු කරන්න පටන් ගත්තා. මේ නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩා කරපු එකම ක්‍රීඩකයා මෙයා තමයි, ඒ වගේව කියන්න ගත්තා. බලන් ගියාම ක්‍රීඩා විෂය බාර නියෝජ්‍ය අමතිවරයා රෝහණ දිසානායක මේ නියෝජ්‍ය අමතිවරයා. ඉතින් ඔහු ට සමාජ මාධ්‍යෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වෙන්න ගත්තා. අනිත් එක මේ ජයග්‍රහණයක් කරලා ලංකාවට එන වෙලාව දේශපාලනඥයින්ගේ වැඩසටහන් පිළිබඳව වැඩ පිළිවෙල පිළිබඳව ජනතාව අප්‍රසාදයකින් ඉන්න වෙලාව, ඉතින් ඒ අවස්ථාවේ අනෙක් පාටවලට වඩා සුදු පාටින් සැරසිලා ජාතික ඇඳුමින් සැරසිලා කැපී පෙනෙන හිටපු පුද්ගලයා කවුද කියලා කතා කරා. මේ රාජ්‍ය ඇමතිවරයාත් පස්සේ කියලා තිබුණා තමන් ඌවමනාවෙන් තමන් කැමැත්තෙන් තමයි ඒ වැඩේ කරේ, තමන් ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරපු කෙනෙක් විදිහට අවස්ථාවට අනුව අඳින්නේ මොකද්ද කියලා දන්නවා. නමුත් මේ උපරිම ගෞරවය දෙන්න තමයි සුදු ඇඳගෙන ආවේ, නැෂනල් එක ඇඳගෙන ආවේ කියලා ඌ කියලා තිබුණා. කොමුණත් ඒ කැපී පෙනෙන තත්වයට ජනතාව විතරම් කැමැත්තක් දැක්වුවේ නැති බවක් පේන්න තියෙනවා. පොදුවේ දේශපාලනඥයින් පිළිබඳව විතරම් විශ්වාසයක් නැති බව ජනතාව කියන කරන හැසිරෙන සමහර දේවල් වලින් තේරෙනවා. ඊට පස්සේ ඔවුන්ට මේ ජයග්‍රහණයට සුබපතන්න ජනාධිපතිවරයා කැඳවපු වෙලාවේ ජනාධිපතිවරයා කිව්වා මේ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට අරගෙන ආසියානු කුසලාන වෙනකන් ඉදිරියට යාමට කටයුතු කළා, ඒක ශක්තියක් කරගත්තා. ඒ වගේ ක්‍රියා කරනවා නම් රටක් ලෝකයේ ඉස්සරහා ජයග්‍රහණය කරවීම එච්චර අසීරු කාර්යක් නෙමෙයි කියලා ජනාධිපතිවරයා කිව්වා. ඉතින් මේකත් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණු කාරණයක්. ඒ ගැනත් හිතලා කටයුතු කරා. තවත් පුළුවන් නම් ජයග්‍රහණයක් දිනා දෙන්න කියලා ඔය කණ්ඩායමට ඉල්ලීමකුත් ආවා. ඉතින් මේ දවස්වල ඇත්තටම නෙට්බෝල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හරි කාර්යබහුලයි. මිනිස්සු ඉස්සරහට යනවා, ජනතාව ඉස්සරහට යනවා, උන් ගෙවල් වල යනවා, ඊට පස්සේ මාධ්‍යයට එනවා. සතියක විවේකයකින් පස්සේ ලෝක කුසලානය සඳහා පුහුණු සැසියක් ඔවුන් නුවරදී ආරම්භ කරනවා. ඒකටත් යනාතරේ ඔවුන් ඉන්නේ ක්‍රිකට් පිළිබඳව, විශේෂයෙන්ම නෙට්බෝල් පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ඇති කරා. ඒ බලාපොරොත්තුව දේශපාලනඥයින් භුක්ති විඳින්න යනවාට ජනතාව විතරක් කැමති නැති බවක් ජනතාව දක්වන ප්‍රතිචාරවලින් නම් පේන්න තියෙනවා.
මගේ තන ක්‍රිකට් ගැන කතා බහ කරද්දී මීළඟ හැරවුම තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ විශ්ව ලෝක කුසලන තරගාවලිය සඳහා මුළු ලෝකයම බලා සිටින තරගාවලිය ඔක්තෝබර් මාසේ 16 වෙනිදා ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව ක්වොලිෆයි රවුන්ඩ් එක නැත්තං සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා මුහුණ දෙනවා. පළමු තරඟේ ශ්‍රී ලංකාව තමයි මුහුණ දෙන්නේ. හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන බලාපොරොත්තු වෙනවා ජිනීවා නුවරට. විශේෂයෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් හැමදාමත් වගේ ලංකාව ඉතාම ඉහළින්ම කියවිච්ච රටක් බවට පත් වෙලා තිබෙනවා. ලංකාවේ ජනවාර්ගික ගැටලුවට මේ විසඳුම් සොයාගැනීමේදී දෙමළ පක්ෂ නැවතත් මේ ජිනීවාත් එක්ක හාදකම් පවත්වන්නට නැත්තම් මානව හිමිකම් කොමිසමට නැවතත් ලියුම් ලියන්නට පටන් අරගෙන තියෙනවා කියලා පසුගිය සතියේ වාර්තා වුණා. මනෝජ්, මොකද්ද මේ කතාවේ තේරුම?
ඔව්, දැන් මානව හිමිකම් සැසිවාරයේ පැවැත්වෙනවා ලංකාවට එරෙහිව යෝජනාවක් නැවතත් අරගෙන එන්න සූදානමකුත් තියෙනවා කියලා කියවෙනවා. විශේෂයෙන් අරගලයේ කේන්ද්‍ර කරගෙන අරගලයේ මර්ධනය කරන්න කටයුතු කරපු ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු වෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ තත්ත්වයක් ඇතුළේ අපි දැක්කා මේ ඉන්දියාවේ එක්සත් ජාතීන්ගේ ජිනීවාහි නිත්‍ය නියෝජිත ඉන්ද්‍රාමණි පාණ්ඩේ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔවුන් කියලා තිබුණා ලංකාවේ ජනවාර්ග අර්බුදේ විසඳන්න දේශපාලන විසඳුම් ලබා දෙනවා කියලා. ලංකාවේ රජයේ අවස්ථා ගානකදී පොරොන්දු වුණා, නමුත් ඒව ඉෂ්ට කරලා නැහැ. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විදිහට නියමිත පරිදි ක්‍රියාත්මක කරන්න මේ ඒ කියන්නේ 13 වෙනි සංශෝධනය නියමිත පරිදි ක්‍රියාත්මක කරන්න, පළාත් සභාවලට පූර්ණ බලතල දෙන්න, අවුරුදු ගානක් කල් දාලා තියෙන පළාත් සභා ඡන්දේ පවත්වන්න, එතකොට ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දෙන්න, මේ ගැන සැලකිය යුතු මට්ටමේ මේ ප්‍රගතියක් පෙන්වන්න ලංකාව සමත් වෙලා නෑ කියලා ඔහු කියලා තිබුණා. ඉතින් මේ වගේ වෙලාවක ඉන්දිය නිත්‍ය නියෝජිතය වැනි ප්‍රකාශයක් කිරීම ටිකක් ඇඟට ගුණ තත්ත්වයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒත් එක්කම උතුරේ දේශපාලන පක්ෂයක් යම් උත්සාහයක් අරගෙන තිබුණා, දෙමළ දේශපාලන පක්ෂ වගේම සිවිල් සංවිධාන ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා කියලා කියන යුද අපරාධ, ඒ වගේම මානව හිමිකම් කඩකිරීම ගැන යුක්තිය ඉටු කරගන්න මේ ගැටලුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් වෙත යොමු කිරීමේ නිර්දේශයක් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරද්දී මේ යෝජනාවට ඇතුළත් කරගන්න දෙමළ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන උත්සාහයක් නිරත වෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් සමහරුන්ට ඇත්තටම ඉල්ලීම් තියෙනවා දිනා ගන්න, ඒවට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් ඔවුන් ප්‍රතිචාර දක්වන විදියක් තියෙනවා. ඉතින් මේ දෙතුන් පැත්තකම දේවල් තියෙනවා. එහෙම බැලුවට පස්සේ කොහොම වුණත් ලෝකේ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට පක්ෂපාත කරගෙන මේ මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට ඡන්ද දෙන්න කටයුතු කරමින් ඉන්නවා, ජිනීවා වලට ගිය ලංකාවේ නියෝජිතයෝ කියලා වාර්තා වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ, බලමු තව ඉස්සරහට මොනවද සිද්ධ වෙන්නේ කියලා. මේ වෙනකොට මානව හිමිකම් සැසිය පැවැත්වෙමින් තියෙන නිසා
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්නේ ලංකාවේ තවමත් විසඳිච්ච නැති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වෙන කතාවක් පිළිබඳව, විශේෂම මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් නිසි පිළිතුරු ලැබිලා නැහැ. කවුද මේ ප්‍රහාරයට වගකිව යුත්තේ කියලා විශේෂම නිල වශයෙන්. ඒ අතරතුරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයේ වෙත කැඳවීමක් ලැබෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. මනෝජ්, අපි අවසාන වශයෙන් මේ ගැන කතා කරමු.
මේ එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය නොසැලකිලිමත් විදිහට, ඒ කියන්නේ වළක්ව ගන්න ක්‍රියාත්මක වෙලා නැහැ, වළක්ව ගන්න කටයුතු නොකිරීම ගැන මේ පෞද්ගලික පැමිණිල්ලක සැකකරු විදිහට හිටපු ජනාධිපතිවරයාව නම් කරලා තියෙනවා. ඔක්තෝබර් මාසේ 14 වෙනිදා මේ වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉන්න කියලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නොතේසි නිකුත් කරලා තියෙනවා. සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්‍රහාරයෙන් විඳිත පුද්ගලයෙක් වුණු ජේසුදාසන් නඩේසන් ඔවුන් ඉදිරිපත් කරපු පුද්ගලික පැමිණිල්ලක් සලකලා බලලා තමයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මේ නොතේසි නිකුත් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. පෙත්සම් කරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයෙක් කරුණු පැහැදිලි කරා. රියන්සි අරසකුලරත්න මේ ජනාධිපති නීතිඥවරයා, ඔහු කිව්වේ මේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙන බවට තොරතුරු ලැබිලා තියෙද්දිත් ආරක්ෂක අමාත්‍යවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා එක වළක්ව ගන්න නොසැලකිලිමත් විදිහට කටයුතු කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහය 298 වන වගන්ති යටතේ වරදක් සිද්ධ කරලා තියෙනවා කියලා කියවිලා තිබුණා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේකේ සැකකරුවෙක් විදිහට නම් කරලා අධිකරණයේ හමුවට කැඳවන්න නොතිස් නිකුත් කරන්න කියලා තමයි නීතිඥවරයා ඉල්ලලා තිබුණේ. මේ ඉල්ලීම පිළිගත්තු කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට මේ අදාළ නඩු කරේ සැකකරු වශයෙන් නම් කරලා ඔක්තෝබර් මාසේ 14 වෙනිදා අධිකරණය පෙනී ඉන්න කියලා නොතේසි නිකුත් කරලා තියෙනවා.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතිය ශ්‍රී ලංකේ පවත් විමසුම නිමාවරපත් කරන්න සූදානම් වන්නේ අපි සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදකියාවල. මනෝජ්, බොහොමත්ම ස්තුතියන්ත වෙනවා. අපි ලබන සතිය සඳහා නැවතත් හමුවෙමු ගිවිගෙන යන සතියේ ශ්‍රී ලංකාවේ වාර්තා වෙච්ච උණුසුම් සහ පැතකට තොරතුරු එකට සම්පින්නණය කරන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතිය මధుර, සුබ දවසක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකේ.